Honorable Dhammika Patabendi, you have 16 minutes.
Garu Niyojakathanayakathumani, Didas Visihaya Ayavaya Vivadayata Kathakirima Sandaha Avasthawa Labadima Sambandhayen Palaminma Stutivanta Wenawa. Me Ayavaya Vivadayakadi Kohomada Ayavaya Vivadayata Sambandha Wenna Ona Kohomada Ayavaya Vivadayakadi Karunu Dakkanna Ona Kiyana Eka Sambandhayen මේ ගැලරියේ ඉන්න අපේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැරදි අදහසක් ගන්න ඉඩ තියෙනවා අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ආයවැය විවාදය සම්බන්ධයෙන් මැදිහත් වෙන විදිය දිහා බැලුවා එනිසා අපි මේ ගැලරියේ ඉන්න පාසල් දරු දැරියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ආයවැය විවාදය කියලා කියන්නේ මේ විපක්ෂයේ කතා අනුවම මේක තේරුම් ගන්න උත්සාහ කරන්න එපා අපි දැක්කා අපි දැක්කා විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේ අයවැය විවාදයේදීත් ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මනාප ප්‍රශ්නේ. ඒගොල්ලෝ මනාප ප්‍රශ්නය මූලික කරගෙන තමයි අයවැය විවාදයටත් සම්බන්ධ වෙන්නේ. හැබැයි අයවැය විවාදය කියලා කියන්නේ මනාප සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක රටේ 2026 අවුරුද්දේ කොහොමද ආර්ථික ගමන් මඟ සැකසෙන්න ඕන? ඒවට මේ අයවැය ඇතුලේ හදලා තියෙන උපාය මාර්ග ගැලපෙනවද නැද්ද එවැනි සාකච්ඡාවක් තමයි අයවැය තුලදී ගන්න ඕන නමුත් මේ ගරු මන්ත්‍රීවරුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය තුල පවා සාකච්ඡා කරන්නේ තමන්ට ලැබෙන මනාප ගැන තමන්ට මනාප කීයක් අඩු වුණා නම්ද අනිත් එක්කෙනාට එන්න තියෙන්නේ අනේකට ලැබිච්ච මනාප ගැන අපි ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා හිටිනවා මේ අයවැය විවාදයේ හැල්ලුවට ලක් කරන්න එපා රටේ ජනතාවට ආදර්ශයක් දෙන්න අලුත් ආණ්ඩුවක් වසර 76කට පස්සේ පත්වෙච්ච අලුත් ආණ්ඩුවක් අලුත් ගමනක් ආරම්භ කරලා තියෙනවා ඉතිහාසයේ කවදාකවත් නැති විදිහේ ආර්ථික ප්‍රතිඵල මේ සමාජයට මේ රටට ගෙනෙමින් තිබෙනවා අන්න ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. එහි තියෙන වැරදි අඩුපාඩු සාකච්ඡා කරන්න මේක මනාප ප්‍රශ්නයක් තුල ලඝු කරන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම තමයි මේ සාකච්ඡා තුල අපට තේරෙන දේ තමයි මීට කලින් අවුරුදු 76ක් 30 කොහොමද අයවැය හැදෙන්නේ නැත්තේ කියලා. ඒ අයවැය හැදිලා තියෙන්නේ ඒත් මනාප මුල් කරගෙන. කොහොමද තමන්ගේ දිස්ත්‍රික්කයට ඒක නිසා තමයි සමහර මන්ත්‍රීවරුන්ට මුදල් අමාත්‍යාංශයේ ඉඳලා නිදාගෙන හරි සල්ලි ගන්න සිද්ධ වුණේ. ඒ නිසා ඒ මෙතෙක් විපක්ෂය ඒ තමන්ගේ අයවැය හදපු ප්‍රතිපත්ති ඒවා පටු පෞද්ගලික අරමුණු මතට ලඝු කිරීම නිසා තමයි මෙරට මේ ඛේදවාචකයකට පත්ුනේ අපේ දූ දරුවන්ට මේ තරුණ තරුණයන්ට මේ රටට අනාගතයක් නැති වුණේ. නමුත් ජාතික ජන බලවේගයේ පාලනය තමන්ගේ දෙවැනි අයවැය ඉදිරිපත් කරලා තියෙනවා රට ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙනවා ඉතාම සාර්ථක ගමනක් වසරක ගමනක් පසු කරලා තියෙනවා 2026 අවුරුද්දට අදාළව උපාය මාර්ග කරුණු 4ක් 6ක් මූල් කරගෙන වැඩපිළිවෙල ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපි ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා කරුණාකරලා මෙන්න මේ පදනම මත ඉඳගෙන මේ අයවැය සිදු කරමු. පටු පෞද්ගලික චේතනා මත මේක වලට මේක ලඝු කරන්නේ නැතුව. එනිසා මේ අයවැයේ ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ප්‍රධාන උපාය මාර්ග 6ක් තිරසරසා සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක් අපනයන විවිධාංකරණය මගින් ඉහළ ආදායමක් ලබා ගැනීම ණය තිරසර භාවයේ සහතිකකරණ එක ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කිරීම ඒ වගේම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සහ ඩිජිටල් කරණය ප්‍රවර්ධනය කියන කරුණු 6 උපාය මාර්ග කරුණු 6 පදනම් කරගෙන සැකසී ඡායවය. ඊළඟට මේ අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරා මේ මුහුද මැදින් පාරක් යනවලු මාළු කොහොමද එහාට මෙහාට යන්නේ අපිට තියෙන්නේ රටක ආර්ථිකය මොන දිශාවට තරගෙන යන්නේ ඒ සම්බන්ධයෙන් මූලධර්ම ප්‍රතිපත්තිමය සාකච්ඡා කරන්නේ මුහුද මැද පාරක් හදනවලු මාළුන්ට එහාට මෙහාට යන්න බැරි වෙන්නේ ඒක තමයි අපිට තේරෙනවා මේ මන්ත්‍රීවරුන් මොනතරම් හැල්ලුකට මොනතරම් ඒ කියන්නේ මෙච්චර කාලයක් වෙච්ච දේ තමයි මේක ඇතුලේ ප්‍රකාශයට පත් වෙන්නේ. එසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපට තියෙනවා විශාල කාර්යභාරයක් මේ විපක්ෂයේ බාධා කිරීම මැද්දෙත්. මේ රට ඉස්සරහට අරගෙන යන ආර්ථිකය ඉස්සරහට අරගෙන යෑ මේ වගකීම අපට පැවරලා තියෙනවා. ඊළඟට ඒ කියන්නේ ඔය එක තමයි මේ පාරවල් හදන්නේ තාප්ප ගහලා නැහැ කියලා අපේ ගරු ඇමතිතුමා ප්‍රකාශ කරන්නේ. නිසා මේ තරම් ජනතාව තමන්ට ඡන්දේ දීපු ජනතාව මේ තරම් හැල්ලුවට පත් කරන්න එපා කියලා අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තිබිච්ච ප්‍රධාන ගැටලුවක් තමයි රුපියල් ලක්ෂ 10කින් කොහොමද ජීවත් වෙන්න පුළුවන් මට මේ ගෙයක් හදාගන්නේ. අපේ කංචන වැලපිටිය මන්ත්‍රීතුමා පැහැදිලි කරා කෑගල දිස්ත්‍රික්කයේ අපි නිවාස 157ක් මිලියන 157ක් වියදම් කරලා ප්‍රධාන හැටියට දීලා අපි එයින් ඒවා හදලා අවසන් කරමින් ඉන්නවා. එතකොට ඒ නිවාස මිලියන 10ක නිවාසයක් ඔබලා හිතනවට වඩා වේගෙන් හදන්නේ කොහොමද? ඒව තුල වංචාව දූෂණය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මේ රජය දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රතිලාභය අන්න මේ රටේ ජනතාවට ලැබෙන අවස්ථාවක් තමයි මේ මිලියන 10ක නිවසක්. මිලියන 10ක නිවසක් හැබැයි මිලියන 18ක 20ක වටිනාකම සහිත නිවසක් මිලියන 10කින් අපි ගොඩනගන එක. ඒසයි ඒ තුල වංචා දූෂණ සිද්ධ වෙන්නේ නැහැ ඔබලාගේ කාලේ සිදු වුණා වගේ. ඒ වගේම තමයි අපි සමත් වෙලා තියෙනවා මේ සඳහා රාජ්‍ය සේවකයන්ගේ අපේ කංචන වැලපිටිය මන්ත්‍රීතුමා කියෝ වගේ රාජ්‍ය සේවකයන්ගේ සහාය ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි ග්‍රාමීය ප්‍රජාවන්ගේ විශේෂයෙන්ම ස්වේච්ඡා සංවිධානවල කොට්ටාච සභාවල සහාය අරගෙන ඒ වෙන්කර මුදලට වඩා වැඩි වටිනාකමක් සහිත නිවාසයක් ප්‍රතිලාභයට ලබා දෙන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේ වසර තුල සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දරු නියෝජ්‍ය කතානායකතුමනි, ගිය වසරේ අයවැය, ගිය වසරේ අපේ ගමන අසාර්ථකයි කියලා කරුණු දක්වන්න උත්සාහ කරනවා. නමුත් අපි දන්නවා අපේ දිස්ත්‍රික්කවල, අපේ ප්‍රදේශවල වසර ගණනාවක, දශක ගණනාවක් තිස්සේ කරගන්න බැරි වෙච්ච ඉතාම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු පසුගිය වසරේ ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. මම උදාහරණ කීපයක් කියන්නම්. දරණීගල ආසනේ, දරණීගල මාලිබොඩ පාර, දරණීගල කියලා කියන්නේ ඒ පාර කියලා කියන්නේ ශ්‍රීපාද ස්ථානයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම සංචාරක කලාපයක පිහිටලා තියෙන මාර්ගයක්. ඒ වගේම දෙමළ ජනතාව, වතු ජනතාව විශාල වශයෙන් ජීවත් වෙන මාර්ගයක්. මේ සඳහා අපි මිලියන 45ක් වගේ මුදලක් යොදලා දශක ගණනාවක් තිස්සේ කිසිදු රජයකට මේ සඳහා මුදල් යොදවන්න බැරි වුණා. හැබැයි අපේ රජය තමගේ පළවෙනි වසරේදීම මේ සඳහා යොදලා මේ සංවර්ධන කටයුතු දැන් අවසන් කරමින් තියෙනවා. ඒ වගේම තමයි කාලංචවත්ත පාර, රත්නපුර කුළුවිට යාකරන දිස්ත්‍රික්ක දෙකක් යාකරන කාලංචවත්ත පාර, දරණිගල ආසනේ මේ සඳහා මිලියන 45ක් වැය කළා. මේ දිස්ත්‍රික්ක දෙක සම්බන්ධ කිරීම සඳහා ඒ ප්‍රදේශයේ ජනතාවට ඒ පහසු ගමනාන්තයක් ලබා ගැනීම සඳහා අපි මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි හෙට්ටි මුල්ල ගැවිලි පිටිය මාර්ගය ඒ සඳහා රුපියල් මිලියන 81ක් වෙන් කළා. ඒ මාර්ගයේ ඒ කැඩිච්ච වතුර පාලම ප්‍රතිසංස්කරණය කරලා අපි නාවල පිටිය ගම්පොළ කෑගල දිස්ත්‍රික්කයේ සමග සම්බන්ධ කරන මේ මාර්ගය දශක ගණනාවක් තිස්සේ පාලකයන්ට බැරි වෙච්ච දේවල් අපි මේ වසර තුර කරලා තියෙනවා. ඒ නිසා මේ ගිය වසරේ ආර්ථික සංවර්ධනය එහෙම විපක්ෂයට හැල්ලුවට ලක් කරන්න බෑ. අපි අභියෝග කරනවා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මෙන්න මේ කරුණු ටික පුළුවන් නම් බොරු කියලා ඔප්පු කරන්න. ආර්ථික වර්ධන වේගය 2024 වසරේ පළමු භාගය තුල පැවති 4.6 සිට 2025 වසරේ සාමාන්‍ය කාල පරිච්ඡේද ඒ හා සමාන කාල පරිච්ඡේදය තුලදී 4.8 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විරැකියාව පළමු කාර්තියේ 4.5ක තිබිච්ච විරැකියාව 3.8 දක්වා අඩු කරලා තියෙනවා. අපනයන භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 8.5 ඉඳලා ඇමරිකානු ඩොලර් බිලියන 9.1 දක්වා වැඩි කරලා තියෙනවා. සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 4.8 ඉඳලා ඇමරිකානු ඩොලර් 5.8 දක්වා වැඩි කරලා තියෙනවා. සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.3 සිට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කරලා තියෙනවා. ආදායම් සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.9 සිට රුපියල් ට්‍රිලියන 3.8 දක්වා වැඩි කරලා තියෙනවා. අපේ ඉලක්ක අපේ ඉලක්කත් ඉක්මවා ගිහිලා තියෙනවා. ඒවගේම ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන 0.8 සිට රුපියල් ට්‍රිලියන 1.5 දක්වා වැඩි කරලා තියෙනවා. ඉලක්කයන් අභිබවා ගිහිලා තියෙනවා. ඒ නිසා මේ ආර්ථිකය පසුගිය වසරේදී ඉතාම ස්ථාවර ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. අපේ රටේ ජනතාවට හදලා තිබිච්ච මතය තමයි අපේ රටේ ආර්ථිකය කියලා කියන්නේ එහෙම ගොඩ ගන්න බැරි ආර්ථිකයක්. අයවැය පරතරය වැඩි වෙනවා හැර අඩු වෙන්නේ නැති ආර්ථිකයක්. මේකට ණය අරගෙන මිසක් මේක ගොඩ දාන්න බැරි ආර්ථිකයක් කියලා එක තමයි මතය හදලා තිබුණේ. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පෙන්නලා දීලා තියෙනවා කොහොමද වංචා දූෂණ වලින් තොරව නිවැරදි ආර්ථික කළමනාකරණයක් යටතේ කොහොමද ආර්ථිකයක් හරි මඟට ගන්නේ කියන ආදර්ශය පළවෙනි වතාවට ඉතිහාසයේ ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කැමති මේ අයවැය විශේෂ ලක්ෂණ කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එක තමයි අද ලෝකය ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ලෝකය අපට ආර්ථික වශයෙන් ලෝකේ ජය ගනිති. අනිවාර්යෙන් මේ මොහොතේ ලෝකයේ විශේෂම කාරණේ තමයි තාක්ෂණය සමග එකට ගමන් කරන එක. ලෝකේ දියුණු තාක්ෂණය වර්ධනය වන තාක්ෂණය කොතනද තියෙන්නේ? අන්න ඒක හඹාගෙන ගිහිල්ලා අන්න ඒව අත්පත් කරගන්න සූදානම් රටකට ජාතියකට විතරයි රටක් සංවර්ධනය කරන්න පුළුවන්, ආර්ථික සංවර්ධනයක් ඒ වගේම ජන ජීවිතයේ සංවර්ධනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා අන්න ඒ තාක්ෂණික ලෝකයේ නව තාක්ෂණය අත්පත් කර ගැනීම වෙනුවෙන් වෙච්ච වැඩපිළිවෙලක් මේ අයවැය තුල තියෙනවා. ඒ නිසා ඒක අපගේ උපාය මාර්ග වැඩපිළිවෙලේ ඒ මූලික කරුණු 6න් එකක්. ඩිජිටල් කරණය ප්‍රවර්ධනය කරන වැඩසටහන. ඒ සඳහා මම කැමති මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න. 2000 අපි ගියා මේ ආණ්ඩුව තමන්ට ලැබිච්ච පළවෙනි වසරේදී අපි ඒ සඳහා අවශ්‍ය කරන ආරම්භය අපි ලබා ගත්තා. ඒ ආරම්භයේ හැටියට ඒ ඩිජිටල් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන ආරම්භ කරා. 2025 වසරේ පළමු කාර්තුව තුල රජයේ ගෙවීම් වලදී ලංකාපේ මාර්ගගත ක්‍රමවේදී හරහා පමණක් රුපියල් බිලියන 2000කට වැඩි ගනුදෙනුවක් අපි කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා මේකට අවශ්‍ය කරන හැරවුම ආරම්භය අපි අරගෙන තියෙනවා. ඒතොර මේ අවුරුද්දේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒකට අවශ්‍ය කරන නව ක්‍රියාමාර්ග වලට යන්න. ඒ නිසා මේක අඛණ්ඩ ගමනක් හැටියට ඉදිරියට යන්න. ඒ අනුව ආයතන වලට ගෙවීම් කිරීමේදී සේවා ගාස්සු අය නොකිරීමට යෝජනා කරලා තියෙනවා. එනිසා ඒ අනුව 2026 වසරේ ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා රජයේ ආයතන වෙත ඉලෙක්ට්‍රොනික ගෙවීම් සඳහා වන සියලුම සේවා ගාස්සු ඉවත් කිරීමට මේ රජයෙන් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා කලාප මධ්‍යස්ථානයක් ලෙස විකාශනය වීමට ඉහළ විභාවයක් තියෙනවා. ඉතින් ඒ සඳහා දත්ත මධ්‍යස්ථාන සඳහා ආයතන ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ සඳහා ආරම්භයක් විදිහට 2026 වර්ෂයේ සඳහා රුපියල් මිලියන 500ක්
Honorable Minister, you have 2 more minutes.
අබෝම ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ ලෝකයේ මේ මොහොතේ ඉහළම තියෙන තාක්ෂණයක්. ඒ අත්පත් කර ගැනීම වෙනුවෙන් මේ රජය වැඩපිළිවෙලක සිටිනවා. ඒ අනුව කෘත්‍රිම බුද්ධිය සහ ක්ලවුඩ් පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට අදහස් කරලා තියෙනවා මේ අයවැය. ඒ වගේ තමයි එහාට ගිහිල්ලා මෙන්න මේ තාක්ෂණය අපි දැක්ක පහුගිය කාලේ ඒ මොහොතේ තිබිච්ච තාක්ෂණික මෙවලන් අපේ පාලකයෝ පාවිච්චි කරගත්තේ ඡන්ද ලබා ගැනීම සඳහා හුදු ඡන්ද පොරොන්දු වෙනුවෙන් විතරයි. නොමිලේ Wi-Fi දෙනවා, ටැබ් දෙනවා වගේ බොරු අයවැය පොරොන්දු, බොරු මැතිවරණ පොරොන්දු දෙමින් තමයි ජනතාවගේ ඡන්ද කඩාවඩා ගත්තේ. හැබැයි ඒ තාක්ෂණය බිමට ගෙනෑවේ නැහැ. සාමාන්‍ය ජනතාවට ඒ තාක්ෂණයට ළඟා වෙන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. නමුත් මේ අයවැයෙන් අපි යෝජනා කරලා තියෙනවා සියලු ප්‍රොවෙන්සියන්ට ඩිජිටල් තාක්ෂණය සඳහා ප්‍රවේශයේ පුළුල් කිරීම පිණිස, අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රවේශයන් සඳහා බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර් අස්වැසුමලාභීන් සහ අනිකුත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබා දීම සඳහා මේ අයවැයෙන් යෝජනා කරලා තිනවා. එනිසා අපි තාක්ෂණය ගැන කතා කරනවා විතරක් නෙවෙයි, ඒ තාක්ෂණය මේ ආර්ථිකයට ගෙන එන්න අවශ්‍ය කරන පියවර අරන් තිනවා, එහි ගමනක් ඇවිල්ලා තිනවා. ඒ විතරක් නෙවෙයි, තාක්ෂණය ඒ නව දැනුම ඒ නවීනත්වය මේ රටේ සාමාන්‍ය ජනතාවටත් ලබා දීම සඳහා මේ අයවැය තුල අවශ්‍ය කරන මැදිහත්වීම් කරන්න යෝජනා කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් කිරීම සඳහා සංනිවේදන කුළුණු යනි ඩිජිටල් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා වඩාත් සරල වූ සහ කඩිනම් අනන්‍ය අනුමත කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කරන්න, මේ ක්‍රියාවලිය ස්ථාපිත කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා ඉදිකරන නව කුළුණු සඳහා අදාළ වන බද්ද වසර පහක කාලයක් සඳහා අත්විටවීමට මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් වර්ධනය වේගවත් කිරීම සඳහා අරමුදලක් අග්නිගංවින් අරමුදලක් පිහිටවන්න 2026 වසරදී කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා මූලික රාජ්‍ය අනුග්‍රහය ලෙස රුපියල් මිලියන 1500ක් ඩොලර් මිලියන 5ක්
හොනරබල් ඩොක්ටර් ධම්මික පටබැඩි
වෙන් කිරීමට යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැයෙන් මේ ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය කරන අතත්‍ය විශේෂ ආර්ථික කලාපයක් වර්චුවල් ස්පෙෂල් ඉකොනොමික් සෝන් එකක් සෑදීම සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම කරලා තියෙනවා. එනිසා මේ ආර්ථික මේ අයවැය කියලා කියන්නේ මේ අයවැය කියලා කියන්නේ ආර්ථික කරුණු මත විතරක් නෙවෙයි, මේ ආර්ථිකය නිසි ආර්ථික වර්ධනයක් ලබා ගන්න, ඒ වගේම ලෝකයේ අනෙකුත් ආර්ථිකයන් සමග තරඟ කිරීමේ මට්ටමට ගෙන යාම සඳහා ඉතාම තීරණාත්මක සාධකයේ වන නවීන තාක්ෂණය මේ ආර්ථිකයට ගෙන එන්නත් මේ අයවැය මගින් යෝජනා කරලා තියෙනවා. ඒකට වෙබුදල් වෙන් කරලා තියෙනවා, ඒකට වැඩපිළිවෙළ හදලා තියෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සාකච්ඡා කරගන්න ඕන කාල වේලා මදි. ගරුකතාන විනාඩියක් දෙන්න. විශේෂයෙන්ම මෙන බලශක්ති ශේෂය තිබෙන මේ අර්බුදය සඳහා නවීන තාක්ෂණය යොදවා ගැනීම වෙනුවෙන් මේ ආණ්ඩුව පියවර ගන්න අදහස් කරනවා. ඒ අනුව ඩේටා සෙන්ටර්ස්, ට්‍රාන්ස්පෝස්, ඉලෙක්ට්‍රිෆිකේෂන්, ග්‍රීන් හයිඩ්‍රජන් සහ ග්‍රීන් ඇමෝනියා වැනි සංකල්ප කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. නිසා මේ අයවැය කියලා කියන්නේ එක පැත්තකින් ආර්ථික දත්තානුව විතරක් නෙවෙයි, මේකේ දැක්ම අනුවත් හරි මගට මේ රට ගන්න පුළුවන් විදිහේ දැක්මක් වැඩපිළිවෙළක් සහ උපාය මාර්ගයක් සහිත අයවැයක් බවට ප්‍රකාශ කරමින් මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Honorable G. Srinathan, you have 14 minutes. What is your point of order, honorable member?
Sabaike talaima langam
answer 91. Just to improve the parliamentary practice, just a clarification, Deputy Speaker. In the morning, actually, I raised the point of order when my name was mentioned. And then subsequently...
Honorable member, I mean, we have gone past that now.
No, I know.
I think the Honorable Speaker was here. He made an explanation on that.
Just a clarification for you, sir. I'm raising this so that we can improve that. Not that I want to speak.
If it's a personal clarification to me,
not a personal clarification. On the standing orders, for you to clarify, you have to...
This was...
92. No, I'm just trying to... Not that I want to speak. I'm 92...
Okay, shall we get on with the...
91H, sir. I mean, no member shall make any imputation or improper motive against another member or make reference to a personal affair or another member. So, nobody can decide what innuendo was made. Once a name is mentioned, that member has the right to raise a point of order. And that is parliamentary democracy, sir. And so, nobody can decide, even the staff or the general secretary, or nobody can decide what innuendo the other member made. So once a name is mentioned, that member has the right to raise a point of order, understanding order. That is all. Okay.